සියලු ක්‍රිස්තියානි මවත් මලාවු ආත්මයන් සමරන දිනය මලවුන්ගේ දිනය නිමිත ශ්‍රීශේෂ පාඨයට අපි සවන් දෙමු. ග්‍රාන්තුමාගේ ශ්‍රීශේෂයේ 6 වන පරිච්ඡේදයේ 37 වන වගන්තිය සිට 40 වන වගන්තිය දක්වා. පියාණන් වහන්සේ මට දෙන සියල්ලෝම මා වෙත පැමිණෙති. මා වෙතට පැමිණෙන්නා මම කිසිසේත් ඉවත නොදමමි. මා ස්වර්ගයෙන් පහළ වූයේ මාගේම කැමැත්ත කරන පිණිස නොව මායවා බදාළ තරන් වහන්සේගේ කැමැත්ත කරන පිණිසය. මායවා බදාළ උන් වහන්සේගේ කැමැත්ත නම් උන්වහන්සේ මට දුන් සියල්ලන්ගෙන් එක්කෙනෙකුවත් නැතිවන්නට නෑර සියල්ලන් මා අන්තිම දවසේදී මා විසින් උත්ථාන කරනු ලැබීමය. පුත්‍රයාණන් වහන්සේ දැක උන් වහන්සේ අදහගන්නා හැම කෙනෙකුම සදාකාල ජීවනය ලැබීම මාගේ පියාණන් වහන්සේගේ කැමැත්තය. මමද අන්තිම දවසේදී ඔවුන් උත්ථාන කරන්නෙමි වදාළ සේක. පිතුමාතුල මා ප්‍රියදර සහෝදර සහෝදරියනි, අපි විශ්වාස ලක්ෂණය උච්චාරණය කරනකොට ආස පොළොව මැව් කියනේ කෙටි විශ්වාස ලක්ෂණේ අපි කියනවා සාන්තවරයන්ගේ සමෝක්ෂ ධර්මලාභය කෙරෙහි මම විශ්වාස කරමි කියලා. I believe in the communion of saints. මොකක්ද මේ සාන්තවරයන්ගේ සමෝක්ෂ ධර්මලාභය කියලා කියන්නේ? මේක ඉතාම ලස්සන අදහසක්. මේකෙන් කියන්නේ අපේ ස්වභාව ඇත්තටම ගත්තොත් පවුල් තුනක සංඝ තුනක එකතුවක් කියලයි. Our church is comprised of 3 families. මේ ලෝකයේ පවුල, සුදගිනි ස්ථානයේ පවුල සහ ස්වර්ගයේ පවුල කියන මේ පවුල් තුනක් සංඝ තුනක්. එතකොට අපි සභාව කියලා කිව්වම අපිට පේන මේ ලෝකයේ ආයතනගත ස්වභාව විතරක් නෙමෙයි සාන්ත ස්වභාව කියලා කිව්වම අදහස් වෙන්නේ අපිට නොපෙනෙන එහෙත් පවතින තවත් කොටස් දෙකක් මේ ස්වභාවට තියෙනවා. සුද්ධගින ස්ථානයේ ස්වභාව සහ ස්වර්ගයේ ස්වභාව කියන ඒ අනිත් පවුල් දෙක. The church on earth, මේ ලෝකයේ ස්වභාවය. අපි අයිති වෙන්නේ මේ ලෝකයේ ස්වභාවටයි. මේකට කියනවා චර්ච් මිලිටන්ට් කියලා, සටන් කරන ස්වභාව. ඒ කියන්නේ ජීවිතය ඇත්තට බලපුවම එක්තරා විදිහක සටන. ඒකයි අපි මේ ලෝකේ අපට කියන්නේ අපි මේ සටන් කරන ස්වභාව, චර්ච් මිලිටන්ට්. එතකොට සුද්ධගිනි ස්ථානයේ ස්වභාවට කියනවා දුක් විඳින ස්වභාව, the church suffering. තමන්ගේ පව් සෝදා හරින්නට සම්පූර්ණයෙන් පවිත්‍ර වෙන්නට සූදානම් වීමේ කාලයක් තුල ගත කරන ආත්මය තමයි සුදගිනි ස්ථානයේ සිටින්නේ, the church suffering. ඊට පස්සේ ඊළඟ පවුල තමයි the church victorious, ජයලත් ස්වභාව. ස්වර්ගයේ සිටින සියලුම ස්වර්ගවාසීන්, සාන්තවරයන්, දෙවදූතයන්, මේ හැම දෙනාම අයිති වෙන්නේ ජයලත් ස්වභාව. එතකොට මේ පවුල් තුන, මේ සභා තුන අතර වැඩි සම්බන්ධතාවයක් තියෙනවා. මේ ලෝකේ ඉන්න අපි යාඥා කරනවා සුද්ධගිනි ස්ථානයේ ආත්මයන් වෙනුවෙන්. සුද්ධගිනි ස්ථානයේ ආත්මයන්ට බෑ තමන්ට උදව් කරගන්න. අපිට තමයි පුළුවන් සටන් කරන සභාව තුල ඉන්න අපට පමණයි පුළුවන් දුක් විඳින සභාවේ අපේ සහෝදර සහෝදරියන්ට උදව් කරන්න. කොහොමද අපි උදව් කරන්නේ? අපේ යාඥා මාර්ගයෙන්, අපේ මර්ධන ක්‍රියා මාර්ගයෙන්, අපේ අපි කරන දයාවේ ක්‍රියා, acts of mercy, දයාවේ ක්‍රියා මාර්ගයෙන් අපිට ගන්න පුළුවන් පූර්ණඵල ඕන් වෙනින් ඔප්පු කිරීමෙන්. පූර්ණඵල කියන්නේ සභාව සතු වරප්‍රසාද එකතුවේ නිධානයයි, the treasure of grace of the church. සමින් මහන්සික වරප්‍රසාද බෙදා දෙන එක ක්‍රමයක් තමයි indulgences, පූර්ණඵල. ඒ මාර්ගයෙන් සහ ඉතා වැදගත් උතුම්ම මාර්ගය දිව්‍ය පූජාවයි. දිව්‍ය පූජාව මනෝ ආත්මයන් වෙනුවෙන් ඔප්පු කිරීම. මේ ක්‍රමවලින් තමයි අපි සුද්ධවිස්තරේ ආත්මයන්ට උදව් කරන්නේ. එතකොට අපේ ආඥා සහ අපේ දානශීල සහ අපේ කැපකිරීම මර්ධන ක්‍රියා සහ අපි උපකරණ පූර්ණ ඵල සහ විශේෂ කොට දිව්‍ය පූජාවන් වලින් ඵල පින ලැබලා ඔවුන්ගේ පාපයන් ඔවුන් මිදිලා ස්වර්ග ස්වභාවයවත් ඥාන ස්වභාවයට ඇතුළු වුණාම එතන ඉඳලා අප වෙනුවෙන් ඔවුන් යාඥා කරනවා. මේක හරියට එක්තරා දාමයක් වගේ චක්‍රාකාරව සිද්ධ වෙනවා. අපි සුද්ධගිනි ස්ථානයේ ආඥාන්ට යාඥා කරනවා. ඔවුන් අපේ යාඥා බලයෙන් ඔවුන්ගේ පාපෙන් මිදිලා ස්වර්ගයට ගියන් පස්සේ ස්වර්ගවාසීන් හැටියට යලිත් අප වෙනුවෙන් යාඥා කරනවා. අපි සවිමත් පවුලක්. We belong to a community that has a history of goodness and fidelity to the gospel. We are part of that chain of holiness. We belong to the sanctified brethren. Suvisheshaya veta vishwasavanta bhavaya dakwu saha yahapatkama penwu itihasayak athi sanghayakata api aithi wemu. අපි ශුද්ධවන්ත භාවය නැමැති ඒ දාමයේ කොටස් වෙමු. අපි ශුද්ධවන්ත කරනු ලැබූ සොයුරන්ට අයිති වෙමු. ප්‍රියදර සහෝදර සහෝදරියනි, මේක සංකේතවත් කරන්ද ඒ කාලේ පාප් වහන්සේලා පැලඳා හිස පැලඳුවා තියාරා කියන ඔටුනු තුනකින් සමන්විත ඔටුන්නක් මකුටයක්. ඒ උතුන තනිය උතුන්නක් නෙමෙයි, උතුන තුනක එකතුවක්. ඒක හයවන පාවුළු පාප් වහන්සේ දැන් භාග්‍යවන්ත හයවන පාවුළු මුනිතුමා ඒක විකුණලා ඒ මුදල දිලිඳුන්ට දුන්නා. මේ තියාරා කියන උතුන්න සංකේතවත් කළේ පාප් වහන්සේ සතු සම්බන්ධකම බලය. මේ සභා තුන කෙරෙහිම ඇති දායකත්වයයි සම්බන්ධකමයි. The church militant, the church suffering, and the church victorious. Adha malunge davasa, November maasa devanida. November maasa palavanida, silu santhurayange mangalya davasa. Etota me davas dekama langata idila tiyenne eka langa me deka itha wedagath mangalya dekak. Ekenekata sambandha mangalya dekak. E kiyanne සුද්ධගිනිස්ථානයේ ආත්මයෝ තමයි දවසක නම්ර මාස පළවෙනිදා සමරන සෙලු සාන්තුවර සැමරීමේදී ගරු මුහුමන් ලබන්නට යන්නේ. එතනට ගියන් පස්සේ ඔවුන් ස්වර්ගයේ ඉඳලා සුද්ධගිනිස්ථානයේ ආත්මයන් වෙනුවෙන් නැවත යාඥා කරනවා. මේ පවුල් තුන අතර තියෙන සම්බන්ධතාවය සාන්තුවරයන්ගේ සමක්ෂ ධර්ම ලාභය ද කමියුනිටි ඔෆ් සේන්ට්. මේ දවස් දෙක තුල අපට මනාව ගැඹුරින් මතක් කරලා දෙනවා ප්‍රියාදර සහෝදර සහෝදරියනි. මා දකින හැටියට කතෝලික සභාවේ තියෙන ඉතාම අනර්ග ලස්සන තැනක් තමයි ඉගැන්වීමක් තමයි විශ්වාසයක් තමයි සත්‍යතාවයක් තමයි මේ කමියුනියන් ඔෆ් සේන්ස් සාන්තුවරයන්ගේ සමෝක්ෂ ධර්මලාභය කියලා අපි කියන්නේ. එතකොට අද අපි සමරන්නේ මලව් ආත්මයන්. The commemoration of the faithful departed. ඒ කියන්නේ සුද්ධ ගිනිස්ථානයේ දුක් විඳින ආත්මයන් වෙනුවෙන් තමයි අද අපි විශේෂයෙන් යාඥා කරනු ලබන්නේ. අපි විශ්වාස කරනවා සුද්ධ බයිබලයේ ඊට ඒ ගැන සඳහන් අවස්ථා තියෙනවා. විශේෂයෙන්ම පුරාණ ගිවිසුමේ මකබිවරුන්ගේ පොතේ 12 වන පරිච්ඡේදයේ 4 වගන්තිය සහ 5 වගන්තිය සඳහන් කරනවා මලවුන් උදෙසා යාඥා කිරීමේ වැදගත්කම ගැන. මතයතුමාගේ සුවිශේෂයේ 12 වන පරිච්ඡේදයේ 32 වගන්තිය කියනවා සුද්ධාත්මයන් වහන්සේට විරුද්ධව කරන පව් මේ ජීවිතයේදීවත් මතු කැමෙන ජීවිතයේදීවත් ක්ෂමා කරනු ලබන්නේ නැහැ කියලා. මේ සඳහන් සුද්ධ ලෙවිලි පාඨවලින් අපට යම් ඉඟියක් දෙනවා. සුද්ධ ගිනිස්ථානයේ පැවැත්ම ගැන ප්‍රියදර සහෝදර සහෝදරියනි, මේක සාමාන්‍ය මනසට තේරුම් ගන්නට පුළුවන් යථාර්ථයක් සුද්ධගිනි ස්ථානය කියලා කියන්නේ. දැන් අපි මෙහෙම තේරුම් ගන්න උත්සාහ කරමු. හිතන්න අපි ගෙදර ඉන්නකොට 12ට 12 මාර්ට් විතර මොකක් හරි එළිය වැඩක් කරන්න අවශ්‍යතාවයක් ඇති වුණොත් වත්ත පිටියේ මොකක් හරි වැඩක් කරන්න හදිසි අපි ගිහිල්ලා පස් එක් කරලා වැඩ කරලා එක්කෝ පැලයක් ඉඳලා නැත්නම් පැලයක් ගලවලා නැත්නම් තනකොළ ටික සුද්ධ කරලා අපි ආයම් පස්සේ ටක් ගාලා ගෙදර කෙනා කතා කරනවා එන්න අපි කෑම ටිකක් කමු මම ලෑස්ති කරලායි තියෙන්නේ කියලා. එතකොට කෑම නොකන්න තරම් මට අපිරිසිදුකමකුත් නැහැ. නමුත් කෑම වහාම කන්න තරම් මට පිරිසිදුකමකුත් නැහැ. පොඩි දාඩියක් දාලා තියෙනවා. පොඩි වෙනසක් දැනෙනවා. ඒ නිසා මම කියන්න පෙළඹෙනවා මම මූණකට හොදලා එන්න. ඇයි ඒ? කෑම නොකන්න තරම් අපිරිසිදුකමකුත් නැහැ. කෑම වහාම කන්න තරම් පිරිසිදුකමකුත් නැහැ. මේ වගේ තැනක් මේ වගේ මැද තැනක් තමයි සුද්ධ ගිරස්ථානය කියලා කියන්නේ. අපි අතරින් මිය යන බහුතරයක් මිය යන්නේ 100%ක් සුද්ධවන්තවත් නෙමෙයි 100%ක් පාපයනුත් අයහපත් කමනුත් නෙමෙයි. අපි බහුතරයක් මිය යනකොට අපි කරපු හොඳ දේවලුත් තියෙනවා. ඇතිවයි හොඳ දේවලුත් ඇතිවයි අපි මිය යන්නේ. ඒ වුණාට අපේ මනුෂ්‍ය දුබලතාවයක් තියෙනවා. ඒ කියන්නේ ස්වර්ගයට යන්න තරම් පිරිසිදුකමක් අප තුල නැහැ. බහුතරයක් අපි මැරෙනකොට මොකද එළිදරව් පොතේ 21 පරිච්ඡේදයේ 27 වගන්තිය කියනවා කිසිම අපවිත්‍ර දෙයක් ස්වර්ගයට ඇතුළු නොවන්නේය කියලා. එක පුංචි කළු තිතක්වත් පාපේ ස්වර්ගයට ඇතුළු වෙන්නට බෑ. දෙවියන් වහන්සේ කියන්නේ පිරිසිදු කමේ සුද්ධවන්ත භාවයේ උල්පතයි. උන්වහන්සේ ළඟට ලං වෙන්නට බෑ එක පාපයේ ඡායාවක්වත් ඇතිව. අපි සම්පූර්ණයෙන් පිරිසිදු විය යුතුයි. නමුත් බහුතරයක් වූ අපි මිය යනකොට කීයෙන් කී දෙනාද එවැනි සූදානමකින් එවැනි සුද්ධවන්ත කමකින් 100%ක් පරිපූර්ණව මිය යන්නේ? අපි එහෙම මිය යන්නේ නැහැ. ඒ කියන්නේ ස්වර්ගයට යන්න තරම් පිරිසිදු කමක් අප තුල නැහැ. සුද්ධවන්ත භාවයක් අප තුල නැහැ. හැබැයි නරකාදියට යන්න තරම් අපිරිසිදු කමකුත් අප තුල නැහැ. නරකාදියට යන්න තරම් පාපයකුත් අප තුල නැහැ. එනිසා ස්වර්ග රාජ්‍යයට යන්නත් බෑ, නරකාදියට යන්නත් බෑ. ඒ නිසා අපි තනක් ගැන කතා කරනවා. ස්වර්ගයට යනකම් తాවකාලිකව වාසය කරන තැනක්. සූදානම් වීමේ තැනක්. පාප පිරිසිදු කරන, දෝපණය කරන, පවිත්‍ර කරන තැනක්. ඒක වඩා ප්‍රායෝගික අදහසක්. මේ සුද්ධගිනි ස්ථානය කියන අදහස. එනිසා තමයි සුද්ධ මොනිකා මුනිවරිය මිය යනකොට එයාගේ පුත්‍රයාට සුද්ධ අගෝස්තීන මුනින්ද්‍රයාට කිව්වේ මේ ශරීරය කොහේ හරි වල්ලන්න, ඒ ගැන කරදර වෙන්නට එපා. ඒත් මම එක දෙයක් ඉල්ලනවා ඔබෙන්. ඔබ කොහේ සිටියත් අල්තාරය මතදී මාව සිහි කරන්න. මේක සුද්ධ මොනිකා මුනිවරිය අගෝස්තීන මුනිතුමාගේ මෑණියන් කරපු ඉල්ලීමක් තමන්ව සිහි කරන්න කියලා. අල්තාරය මත, ඒ කියන්නේ දිව්‍ය පූජාව ඔප්පු කරන අවස්ථාවේදී. එනිසා තමයි ප්‍රියාදර සහෝදර සහෝදරියනි, අද දවසේ අපි සිහි කරන්නේ අපට පෙර මිය ගිය අපගේ ආදරවන්තයන් නැති වෙලා නැහැ. ස්වාමින් වහන්සේ උත්ථානයයි, උන්වහන්සේ පුනරුජීවනයයි, උන්වහන්සේ ජීවිතයයි, උන්වහන්සේ වැඩ ඉන්නවා, උන්වහන්සේ මිය ගිහිල්ලා නැහැ. එනිසා උන්වහන්සේ තුල බෑග් තියාගන්න කිසි කෙනෙක් මිය යන්නේ නැහැ. උන්වහන්සේ තුල ජීවමානව ජීවත් වෙනවා. ඒක තමයි අපි අද දවස තුල මලාව ආත්මයන් වෙනුවෙන් යාඥා කරන්නේ, ඔවුන්ව සිහිපත් කරන්නේ. ඒ වගේම අද දවස තුල අපි දන්නවා ක්‍රිස්තු භක්තිකයෝ යනවා අපගේ මිනිපිට්ටනිය වලට, සුසහන භූමි වලට, කරකෝප්පුවට. ගමේ පල්ලියේ නම් යන්නේ ගමේ පල්ලියේ අපේ ඒ පවුල් අයිති කරකෝප්පුවටයි. දෙමාපිය ඥාති හිතමිත්‍රාදීන් වලල තියෙන මිනිපිට්ටනියටයි. ගිහිල්ලා එතන යාඥා කරලා දිව්‍ය පූජාවක් ඔප්පු කරලා අපි ඒ ආත්ම නැවත ස්වාමින් වහන්සේට බාර දෙනවා. අපි මතක් කරනවා අපේ සම්බන්ධතාවය මේ දුක් විඳින ස්වභාවත් එක්කලා. ඉතින් ඒ නිසා සාන්ත ස්වභාව අපිව අරන් යනවා අද දවස තුල සාමාන්‍යයෙන් අපි යන්න අකමැති තැනට. ජීවිතයේ අවසානය අපි සැතපෙන තැනට, මිනි පිට්ටනියට. එතනට ගියාම අපිට මතක් වෙනවා that life is short, ජීවිතය කෙටි. That everything passes away. හැම දෙයක්ම පහව යනවා. කිසි දෙයක් සදාතනිකව ස්ථිරව පවතින්නේ නැහැ අපේ දැසට පේන. හැම දෙයක්ම ඇති වෙනවා, හැම දෙයක්ම නැති වෙනවා. ඉංග්‍රීසිය ලස්සන ගීතිකාවක් තියෙනවා abide with me කියලා. ඒකේ පදයක් තියෙනවා change and decay in everything I see. Oh who thou changest not abide with me. එක කියනවා මම දකින දකින හැමතැනම මට පේන්නේ දිරාපත් වීම සහ වෙනස් වීමයි. එනිසා වෙනස් නොවන, දිරාපත් නොවන ස්වාමී මං හා සමග රැඳෙන්න, මං සමග නවතින්න කියලා. තාම ලස්සන අදහසක්. එනිසා අද මිනිස් ඉතනෙට ගියාම අපට මතක් වෙනවා මේ සත්‍යතාවය. Change and decay in everything I see. මට පේන හැම දෙයක්ම වෙනස් වෙනවා. මට පේන හැම දෙයක්ම දිරාපත් වෙනවා. මගේ ශරීරයටත් වෙන්නේ ඒකයි. One day we have to leave everything. අපි දකින, අප ලබාගත්, අප අයිති කරගත් ජීවිතයේ පුරාවටම අපි අයිති කරගන්නට වෙරදරු සියල්ලක්ම අපි අතහැරලා යන්නට ඕනේ. අපේ නියම හිමිකරුවානන් සොයාගෙන, මැවුම්කරුවානන් සොයාගෙන. ඒක තමයි අද අප මේ මිනිපිට්ටනිය තුළ ගමන් කරන විට බුමදාන කරලා සිටින ඒ කොත් අප දකිනකොට අපට මතක් කරලා දෙන්නේ. අපි සියල්ලක්ම හැරදාලා යන්නට ඕනේ. අපේ ජීවිතයේ කෙටි, අපි තාවකාලිකව ජීවත් වෙන්නටයි මේ ලෝකයට ආවේ. හැමදාම ජීවත් වෙන්නට නෙමෙයි, මැරෙන්නේ නැති අය වගේ ජීවත් වෙන්නට නෙමෙයි. ඒ නිසා එනකොටාගෙන තරහ මරහ වෙලා ගහගෙන අමනාපයෙන් ඉරිසියාවෙන් අපි ජීවත් වෙලා, කුලල් කාගෙන ජීවත් වෙලා වැඩක් නැහැ. අපි ගන්න අපට අයිති වෙන හැම දෙයක්ම මගේ කියලා හිතන හිතුව සෑම දෙයක්ම අපි දාලා යන්නට ඕනේ. එහෙම දවසක් අපට එනවා. ඒ දවසට මුහුණ දෙන්නට අපි ලෑස්තිද? ඒක තමයි වැදගත් ප්‍රශ්නය. එනිසා තමයි ස්වාමීන් වහන්සේ කියන්නේ වඩා වැදගත් වෙන්නේ නොදිරන පසුම්බි එකතු කර ගැනීමයි. ස්වර්ග රාජ්‍යයේ වස්තුව රස කිරීමයි වැදගත් වෙන්නේ. මේ දිරාපත්වන ලෝකයේ වස්තුව රැස් කිරීම නෙමෙයි වැදගත් වෙන්නේ. ස්වර්ග රාජ්‍යයේ තනක් අපට සූදානම් කරනු වස් ස්වර්ග රාජ්‍යයේ වස්තුව රැස් කිරීමයි කිරීම සඳහායි අපි කැප විය යුත්තේ. ඒක ඔබට මට කරන්නට පිළිවන්ද ප්‍රියාදර සහෝදර සහෝදරියනි. එනිසා අද අපට මතක් කරලා දෙනවා අපි ස්වාමින් වහන්සේ කෙරෙහි, ජීවිතේ ස්වාමියාන කෙරෙහි විශ්වාස කරන්නට ඕනෑ කියලා. We need to put our trust in the Lord of life. He is the only person who defeated death. He is the only person who can raise us to life. උන්වහන්සේට විතරයි හැකියාව ලැබුණේ මරණය පරාජය කරන්න. එනිසා උන්වහන්සේට විතරයි හැකියාව ලැබෙන්නේ අපව නැවත උන්වහන්සේ වෙතට නැගිටවන්නට. එනිසා අද අපට මතක් කරලා දෙනවා මරණය කියන්නේ බය වෙන්න කාරණාවක් නෙමෙයි. මරණය කියන්නේ අමුත්තෙක් නෙමෙයි. සැබවින්ම මරණය කියන්නේ මිත්‍රයෙක්. Death opens the door to life, fullness of life, life in abundance. සම්පූර්ණ පරිපූර්ණ ජීවිතයට අපෝ රැගෙන යන්නේ මරණය තුලින්. මරණය නැමැති ద్వාරය දොර ඇරියොත් විතරයි අපට නව ජීවිතයට ඇතුළු වෙන්නට හැකියාව ලැබෙන්නේ. ඒ නිසා කියමනක් තියෙනවා, death is not extinguishing the light, it is only putting out the lamp because the dawn has come කියලා. මරණය යනු ආලෝකය නිවා දෙමීමක් නෙවෙයි, මරණය යනු අරුණෝදය පැමිණ තිබෙන බැවින් පහන් එළිය ඉවත් කිරීමයි කියලා. අපි රැහැට පහනක් පත්තු කරනවා, උදේට පහන තියාගෙන ඉන්නේ නැහැ. මොකද ඒ පහනට වඩා වැඩි ලොකු මහා මහිමවත් ආලෝකයක් එළඹෙනවා. එතකොට ඒ ආලෝකයට ඇතුළු වුණාන් පස්සේ පුංචි ආලෝකයක් ඇති වැඩක් නැහැ. මරණය සිද්ධ වෙන්නේ ඒකයි. ජීවිතය නැමැති සදාතන ලෝකය විවෘත වුණාන් පස්සේ, සදාතනික ජීවිතයේ ආලෝකය බැබලෙන්නට පටන් ගත්තාන් පස්සේ, සදාතන ජීවිත නැමැති ආලෝකය දීප්තිමත් දැල්වෙන්න පටන් ගත්තාන් පස්සේ මේ පුංචි ආලෝකයෙන් අපේ ජීවිතයෙන් ඇති වැඩක් නැහැ. අපි ඒක ඉවත් කරලා ඇතුල් වෙනවා මහා ආලෝකයට. ඒ ආලෝකයෙන් අපි දැවෙන්න පටන් ගන්නවා. එනිසා රෝම වරුන්ට ලියන ලද ලිපියේ 14 වන පරිච්ඡේදයේ අපට මතක් කරනවා, if we live to the Lord and if we die to the Lord. So then whether we live or die, we belong to the Lord. අපෙන් කිසිවෙකු තමා උදෙසා නැසින්නේවත්, තමා උදෙසා ජීවත් වන්නේවත් නැත. අපි ජීවත් වෙමු නම් ස්වාමින් වහන්සේ උදෙසා ජීවත් වෙමු, අපි නැසෙමු නම් ස්වාමින් වහන්සේ උදෙසා නැසෙමු. මෙලෙස අපි ජීවිතයේදීත් මරණයේදීත් ස්වාමින් වහන්සේගේම වෙමු කියලා. ප්‍රියදර සහෝදර සහෝදරියනි, පාවුලතුමා තුල තිබුණු ගැඹුරු උද්‍යෝගමත් ප්‍රීතිදායක විශ්වාසයට මීට වඩා සාක්ෂියක් තියෙනවද? පාවුලතුමා කියනවා, මට නම් ජීවත් වුණත් එකයි මැරුණත් එකයි. මොකද ජීවත් වුණත් අපි ස්වාමීන් වහන්සේ තුරුල ජීවත් වෙන්නේ, මැරුණත් අපි අයිති වෙන්නේ ස්වාමීන් වහන්සේටයි. එනිසා ජීවත් වුණාද මැරුණාද කියලා වෙනසක් නැහැ. අපි ඒ දෙකේදීම ඒ මොහොතවල් දෙකේම, ඒ අවස්ථා දෙකේම අපි ස්වාමීන් වහන්සේ බාරේ ඉන්නේ, ස්වාමීන් වහන්සේට අයිති වෙලා ඉන්නේ. උන්වහන්සේ තමයි ස්වාමියා. ජීවිතයේදී ස්වාමියා උන්වහන්සේ, මරණ මොහොතේ ස්වාමියා උන්වහන්සේ. එනිසා ප්‍රියදර සහෝදර සහෝදරියනි, අපි අපේ විශ්වාසය දැඩි කරගනිමු. අපි විශ්වාස කරමු, අපි අදහමු, අපි පිළිගනිමු ජීවිතය තාවකාලිකයි. මේ ජීවිතය අපට ලබා දුන්නේ සූදානම් වෙන්නටයි. ප්‍රමාද නොවි අන්තිම හුස්ම යන මොහොත වෙනකන් ඉන්නේ නැතිව දැන් අපට කල්පනාව තියෙන කාලේ, අපේ ඇස් පෙනෙන කාලේ, අපේ කන් ඇහෙන කාලේ කතා කරන්න පුළුවන්, විඳින්න පුළුවන්, යමක් කරන්න පුළුවන්, යමක් ඉටු කරන්න පුළුවන් කාලේ අපි ප්‍රයෝජනෙට ගමු ස්වාමින් වහන්සේ වෙතට ලං වෙන්නට. අපට අවශ්‍ය වරප්‍රසාද අපේ ජීවිතේ ළඟා කර ගන්නට කාලය මෙයයි. වරප්‍රසාදේ කාලය, උචිත කාලය, ගැළවීමේ කාලය මෙයයි. එනිසා මේ කාලය අපි ප්‍රයෝජනෙට අරගමු. ජීවිතයේ කෙටි බව දැනගෙන සාධාරණව සුද්ධවන්තව ජීවත් වීමට අපි ස්වාමීන් වහන්සේගේ ශක්තිය ඉල්ලමු. ඒ වගේම අද සිට පටන් අරගෙන මේ මාසයේ පුරාවටම අපි යාඥා කරමු මලව් ආත්මයන් වෙනුවෙන්. අපේ පෞල්වල මිය ගියා වෙනුවෙන් විතරක් නෙමෙයි, අපි ඒ අය වෙනුවෙන් යාඥා කරන්නට ඕනේ. හැබැයි යාඥා කරන්න කවුරුත් නැති ආත්මයක් ඉන්නවා. මලාව සියලු ක්‍රිස්තියානිගේ ආත්මයන් වෙනුවෙන් තමයි අපි යාඥා කරන්නේ. එනිසා සබාව අපට විශේෂ අවස්ථා දෙනවා මේ මළුන් උදෙසා අවශ්‍ය පින් කුසල් රැස් කරන්න. යාඥාව තුළින් දානශීල දීම තුළින් මර්ධන ක්‍රියා තුළින් විශේෂයෙන් දිව්‍ය පූජාව ඔප්පු කිරීම තුළින් අපට ඒ දේ කරන්නට පුළුවන්. ඊට අමතරව සභාව විශේෂයෙන් මම පෙර කිව්වා වගේ පූර්ණ ඵල අපට දානය කරනවා. ස්වාමීන් වහන්සේගෙන් ලබාගත් වරප්‍රසාදය බෙදා දෙන එක් බලවන්ත මාර්ගයක් පූර්ණ ඵල කියලා කියන්නේ. ඒ නිසා විශේෂයෙන්ම නොවැම්බර් මාසේ පළවෙනිදා ඉඳලා අටවෙනිදා දක්වා සතිය තුළ පරිපූර්ණ ඵලයක් ලබා ගන්නට පුළුවන්. ඒක ඔප්පු කරන්නට ඕන මරව ආත්මයන් වෙනුවෙන් එක්කෝ මිනිපිට්ටනියක් බහැදකලා මරව ආත්මයන් වෙනුවෙන් යාඥා කිරීමෙන් අපට ඒ පරිපූර්ණ ඵලය ගන්නට පිළිවන්. එහෙම නැත්නම් දේවස්ථානයක් බහැදකලා පරමණ්ඩල ආරාධනාව සහ විශ්වාස ලක්ෂණේ උච්චාරණය කරලා අපට පරිපූර්ණ ඵලය ලබා ගන්නට පිළිවන්. නොවැම්බර් මාසේ පළවෙනිදා ඉඳලා අටවෙනිදා දක්වා මේ සතිය තුළ ඒ පරිපූර්ණ ඵලය අපට පුළුවන් මලව ආත්මයන් වෙනුවෙන් ඔප්පු කරන්න. ඊට අමතරව සාන්ත සභාව වසරේ සියලුම දවස්වල අර්ථපූර්ණ ඵලයක් දෙනවා. කොහොමද? අපි මිනිපිට්ටනියක් බහැදකලා මලව ආත්මයන් සීකරලා කරන යාඥාවක් තුළින් අපට ඒ අර්ධපූර්ණ ඵලය ලබා ගන්නට පිළිවන්. ඒ නිසා අපි මේ අවස්ථා උපයෝගී කරගනිමු. ඒ ඵල අපි මලව ආඥාන් වෙනුවෙන් ඔප්පු කරමු. ඒ සාද අපි ආඥා කරමු මියගිය සියලු ආඥාන ස්වාමීන් වහන්සේ තුල නිත්‍ය සන්තර්පණය ලැබෙන්නට කියලත් සුභ මරණයක් අපට ලැබෙන ආකාරයෙන් යහපත් ජීවිතයක් ගත කරන්නට අවශ්‍ය වරම් අපට ලබා දෙන්නට කියලා අපි ආඥා කරමු. පිතාගේ පුත්‍රයාගේ ප්‍රතිසාරකගේ නාමයෙන් ආමෙන්. I'm not.